කතානවරයා විසින් කරනු ලබන නිවේදන ඒ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරන ලද අධිභාර බද්ද නමැති 50 කෙටුපත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කතානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි. 50 කෙටුම්පතේ විධි විධාන පිළිබඳව සමස්තයක් ලෙස සලකා බැලීමේදී 50 කෙටුම්පත හෝ 50 කෙටුම්පතේ කිසිදු විධි විධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව හෝ 13 වන ව්‍යවස්ථාව සමග අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරනු ලැබ ඇත. මෙම තත්ත්වයන් තුළ එකී අධිභාර බද්ද නැමැති 50 කෙටුම්පත ව්‍යවස්ථා දායකයේ සරල බහුතරකින් වළංගු ලෙස සම්මත කරනු ලැබිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින සභාවේ වැඩ කටයුතු පිළිබඳ නිල වාර්තාවේ මුද්‍රණය කරනු ලැබිය යුතුයයි නියෝග කරමි. B නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව 20/22 මාර්තු 16 දින බුද්ධිමය දේපළ සංශෝධන නැමැති 50 කැටුම්පතෙහිද 20/22 මාර්තු 19 වන දින පෞද්ගලික දත්ත ආරක්ෂණ 50 කැටුම්පත කම්කරු වන්දි සංශෝධන මෙම ඉඩම් සංවර්ධන සහ ඉඩම් සංවර්ධන සංශෝධන නැමැති 50 කැටුම්පත්වලද ගරු කතානායකතුමා විසින් සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. C නිවේදනය සිසිර ජයකොඩි සියපත පදනම සංස්ථාගත කිරීමේ නැමැති 50 කැටුම්පත සලකා බැලීම පිණිස 113 දෙක දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය ප්‍රකාරව ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් ගරු කතානායකතුමා නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු හේෂා විතානගේ මහතා, ගරු අරුණ ලියනගේ මහතා, ගරු ක්‍රිස් නෙල්සන් මහතා, ගරු අනුප ප්‍රස්කෝල් මහතා, ගරු සුදත් මංජුල මහතා, ගරු වසන්ත යාපා බණ්ඩාර මහතා, ගරු BYG රත්නසේකර මහතා, ගරු ලලිත් වර්ණකුමාර මහතා. කතානායකලා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වෙනි කාණ්ඩයේ 22 කොටස සහ 20/20 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වෙනි කාණ්ඩයේ 16 සහ 17 කොටස්, 5වෙනි කාණ්ඩයේ 1වෙනි කොටස සහ 6වෙනි කාණ්ඩයේ 1 සහ 2 කොටස් මම ඉදිරිපත් කරමි. සභානායකතුමා
ගරු කතානායකතුමනි, එකම වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
2. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 8වෙනි කාණ්ඩයේ රජයේ නොවන පාසල් සම්බන්ධයෙන් වන නියාමන ක්‍රියාවලිය සම්බන්ධ කාර්යසාධන වාර්තාවේ 5වන කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා
ගරු කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි. ඊට අතිරේක වශයෙන් ඉතාම වැදගත් වාර්තාවක් මේ විගණාධිපතිවරයා ඉදිරිපත් කරන්නේ වසර ගණනාවක් තිස්සේ පැවතීගෙන එන නොවිසුඳුණු ප්‍රශ්නයක් පිළිබඳ එතුමාගේ අවධානය යොමු කිරීම ගැන පාර්ලිමේන්තුවේ අවධානය පිළිබඳ යොමුකොට කටයුතු කරන්න ශක්තියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමි.
ස්තුති. B1 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 3වෙනි කාණ්ඩයේ 14 වන කොටස, 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 3වෙනි කාණ්ඩයේ 15 වන කොටස, 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2වෙනි කාණ්ඩයේ 33 හා 34 වන කොටස්, 3වෙනි කාණ්ඩයේ 14 වන කොටස සහ 9වෙනි කාණ්ඩයේ 26 වන කොටස සහ විස්සයි විස්ස මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවනි කාණ්ඩේ 24 25 6 හා 26 කොටස්, තෙවනි කාණ්ඩේ 14 කොටස් සහ නවවෙනි කාණ්ඩේ 11 12 13 හා 14 කොටස් මම ඉදිරිපත් කරමි.
කී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කළේ?
දෙක, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩේ මධ්‍යම සංස්කෘතික අරමුදල් ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ එක කොටස මම ඉදිරිපත් කරමි.
ගරු නියෝජ කතා නායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කළේ?
3, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 8 කාණ්ඩේ දේශීය වෙළඳපොළ තුළ ගුණාත්මක භාණ්ඩ අලවිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යභාරය සම්බන්ධ කාර්යසාධන විගණන වාර්තාවේ 4 කොටස මම ඉදිරිපත් කරමි.
නියෝජ කතා නායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කළේ?
ස්තුතියි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු නියෝජ කතා නායකතුමනි, 2018 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශ කාර්ය සභාවේදී එම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු නියෝජ කතා නායකතුමනි, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව ඉදිරිපත් කරමි.
ගරු විදුලි බල අමාත්‍යතුමිය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා සීමා සහිත ලංකා ගල්ලංගුරු පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විදුලි බල කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශ කාර්ය සභාවේ තියෙන කොළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2018 සහ 2019 වර්ෂ සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තා සහ 2020 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශ කාර්ය සභාවේ තිබෙන කළ යුතුයි මම යෝජනා කරමි. 2019 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තා මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශ කාර්ය සභාවේ තියෙන යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 203 අධිකාරිය වූ මෝටර් වාහන පනත 122 වගන්තියේ යටතේ කොටස සමග කිව යුතු 237 වගන්තිය යටතේ ප්‍රධාන අමාත්‍යවරු විසින් සාදර ලදුව 2021 ඔක්තෝබර් 29 දින ඇති අංක 22.51.63 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග ප්‍රමාණ කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ස්තුති. කාර්ක සභා වාර්තා පිළිගැන්වීම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ක සභා වාර්තාව එම් කාර්ක සභාවේ සභාපති ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ඉදම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු එස්.එම්. චන්දසේන මහතා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉදම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 464 වන අධිකාරිය වූ ඉදම් සංවර්ධන ආඥා පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ඔව්, රයිල් වික්‍රමසිංහ මහත්මයා.
මහජන පෙත්තම් වලට ප්‍රමුඛ අපිට පොරොන්දු වුණා මේ සභාවේදී IMS සම්පූර්ණ වාර්තාව ලබලා දෙනවා කියලා කීප වතාවක්ම. දැන් හෙට ජනාධිපතිතුමාගේ අපි කැඳවලා තියෙනවා සාකච්ඡාවකට. ඒ වගේ මේ වැඩ කටයුතු කරන්න තියෙනවා. ඉතින් අද වෙනකන් මේ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ මෙහාට ඉදිරිපත් කළා නැහැ. ඉතින් ඒ ගැන මම කැමතියි. මොකද කරන්න කියලා, මේක වරප්‍රසාද කඩකිරීමක්. Proceedings in Parliament include all matters and papers connected to proceedings in Parliament. Tomorrow you have a bill on taxation. Then again, I think on Thursday we have some matters relating to financial affairs. Now, how can we discuss? කොහොමද අපි මේක සාකච්ඡා කරන්නේ? රටේ ආර්ථික තත්ත්වය දන්නේ නැතුව. ඒ වගේම අපිට මේ ඉදිරිපත් කළා නැහැ අපේ මොකද මේ මහජන මුදල් කාර්ක සභාවට. ඒ නිසා මම මෙතන වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. මම හිතන්නේ මෙතනදී අපි නියෝග දෙන්න ඕනේ මහා බැංකුවේ අධිපතිය ඇතුළු මූල්‍ය මණ්ඩලයටත් ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් මේක ඉදිරිපත් කරන්න කියලා. අද මේක සාකච්ඡා කරන්න බැරි නිසා මේ වැදගත් කාරණේ තියෙන නිසා කතානායකතුමා එක්ක සාකච්ඡා කළා අපි මේක ඊළඟ සතියේ වරප්‍රසාද ප්‍රශ්නයකට අරගමු. මොකද ඔබතුමා පොරොන්දු වුණායේ මේ අමාත්‍යාංශයෙන් මේක පිට කරන්නේ. හිතේ එක එක වැඩ කටයුතු කරන්න බයි. මේක අපිට වරප්‍රසාද ප්‍රශ්නයක් කරන්න වෙනවා.
සබන් කතානායකතුමනි අපි විශ්වාස කරන්නේ හිටපු අමාත්‍යතුමා කියන විදිහට වරප්‍රසාද ප්‍රශ්නයක් කියලා. But what he wants is for us to table, the finance minister to table it in Parliament, which we have agreed. I think Article 41 at the Tibene Vartava, Parliament to Ridripat Karana, Mother Lamatian Sit, Danvala Tino, Unge Kangatavak Tieno, and Yamkisi Panata, eat a peratua viva de Granabaki in Vana, Eka, Pilimanda, Darukatana to Magi Tiranak, Prakashita Patkaran Fulua, Emanatu Abutuma. ඉල්ලන වාර්තාව අපි ඉදිරිපත් කළා නෑ අපි ඉදිරිපත් කරනවා it's available to the whole world but honorable former prime minister wants the specific document to be presented so we have agreed we will proceed
oh kiriyal mathuma
garu niyojya kathanayakathumani obutuwa danna mudal balaye thiyena parliamentuwata dan mudal namathuwa da indiyawa gihilla vishala nayakandarawa karan thiyena api danna mono assan keruwada kiyala එතකොට බරයක් දීලා තියෙනවා තිනල් ටැංකි දීලා තියෙනවා දෙන්න පුළුවන් හැමදේම දීලා මේ අපේ රටේ මිනිසුන්ට කන්න දෙන්න දැන් ණය ගන්නවා ඉතින් පාර්ලිමේන්තුව දැනගන්න බෑ මේ කටයුතු මෙව රහසිගතව කරන්න පුළුවන්ද can you do this in secret මාස තුනකට පාර්ලිමේන්තුව ඇවිල්ලා නැහැ
අපි අලුත් විවාදයකට නොයා මේක නවත්තමු
දවසක් කතා නැගති ඔතුමා අපේ අයිතිවාසිකම් අපේ behind the dark අපි ඉන්නේ කරවලේ අපි දන්නේ නැහැ මෙයා මොනවා කරනවද කියලා
හොඳයි අපි අවධානය
දෙන්න. කතා කරලා ඉන්නේ අපි මාස තුනක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. එතකොට ඉන්දියාවේ ගියා. මොනව පොරොන්දු වුණාද මොනව අස්සන් ඉරුවද වරායෙන් දුන්න කියලා ආරංචි. තෙල්ට කි දුන්නයි කියලා ආරංචි.
හොඳයි.
එතකොට හැම එකම දීලා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා. කතා කරමු.
අරු
රනිල් වික්‍රමසිංහ
නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම
අර රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතා කරනවා ඔබට මම දෙන්න
දැනට මේ කාලෙම සිදු කරේ පකිස්තානයේ වාර්තාව දැන් ලැබිලා තියෙනවා පකිස්තානයේ වාර්තාවේ පිටු 32ක් තියෙනවා ඒ විග්‍රහය ගැන ඒත් පිටු 100ක් තියෙනවා දත්ත එක්ක ඒ දත්ත තමයි වැදගත්මක අපිට වැඩ කටයුතු කරන්න ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාකව ඉන්දියාවෙන් ලබාගත් ආධාර ගැන අපි ඔක්කොම ඒ ගැන මම හිතන්නේ මුදල් මේ විදේශ කටයුතු හැමතිස්සෙම අපි ඔක්කොම ඒ ගැන කතා කළේ මේක විශේෂයි පළවෙනි වතාවට ඉන්දියාව මෙහෙම උදව් කරලා තියෙනවා මේක එකේ කතා යනවා රටේ ඒ නිසා මම හිතන්නේ වගකීමක් තියෙනවා විදේශ හැමතිස්සෙම නැත්තම් මුදල් හැමතිස්සෙමට මේ ගැන පැහැදිලි කරන්න මම හිතන්නේ අපි වාසනාවන්තයි මෙහෙම මුදල් තොගයක් අපිට මේ අමාරු කාලේ ලැබුණේ ගැන ඒක විස්තර කරන යුතුයකමක් තියෙනවා ආණ්ඩුවට ඒ ගැන විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඒ වගේම බංග්ලාදේශයටත් මගේ ස්තුතිය මම මෙතන ප්‍රකාශ
කරනවා කිරියල් මැතිතුමා අවසන් කරන්න කිරියල් මැතිතුමා
පොයින්ට් ඔෆ් ඕඩර්
ඔව් කතා කරන්න
අපේ රටේ නිදාස ලැබිච්ච ඉඳලා විවිධ ආණ්ඩු බලයට පත් වුණා කිසිම ආණ්ඩුවක් ඉන්දියාවෙන් කන්න ණයට ගත්තේ නැහැ
හොඳයි නිමා කරන්න
කැමට
ඔව් ඔබට කිව්වේ කාරණා
එතකොට
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ප්‍රශ්න කරන කාරණේ ඉතාම සාධාරණයි මොකද 121 යටතේ
ඒක බාරගත්ත
රජය සියලු වාර්තා සභාගත
කරන ඒක පැහැදිලි රීති ප්‍රශ්නයක් නෑ නේද
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අපේ රටේ මේ මුදල් ගැන කතා කරන වෙලාවේ අපේ ඉඩකඩම් ගැන කතා කරන වෙලාව අපි සම්පත් ගැන කතා කරන ඊයේ පෙරේදා කැබිනට් පත්‍රිකාව නිකුත් කළ තියෙන ඩොලර් මිලියන 29ට අපේ අහස විකුණන්න අපේ අහස අපේ අවකාශය ඩොලර් මිලියන 21කට විකුණන්න මේ රටේ සම්පත් විකුණලා දැන් අහසත් විකුණන දඬ පත්තලා ඒ නිසා ගරු මූලාශ්‍රයේ ඔබතුමා මුදල් ඇමතුමා මේ පාර්ලිමේන්තුවට ගිහලා මේ වගේ ප්‍රශ්න කරන්න අපිට අවස්ථාවක් දෙන්න අද විකුණන්න දෙන්නේ අහස
ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ ජනතාව කියනවා පාර්ලිමේන්තුවට තමයි මූල්‍ය බලය තියෙන්නේ කියලා දැන් බන්දුල ගුණවර්ධන ඇමතුමා කිව්වා මේ සල්ලි print කරන එක නතර කරන්න කියලා දැන් මුදල් ඇමතුමා ගිහිල්ලා ඉන්දියාව දඩපඩ කියන ඊයේ චීනා තානාපතිතුමා
නියෝජකතා බොමිසුතේ නියෝජකතාන මම ඇත්තටම මේ වරප්‍රසාද ප්‍රශ්න ඔබතුමාගෙන් වගන්තිය අංකෙත් කියලා ඉල්ලුවේ එතකොට දැන් අපි ඉල්ලන්නේ IMF එක දීපු වාර්තාව එතකොට දැන් සබපාජික සමුළු කැඳවලා මේ වගේ බොරුවක් කරන්න නෙමෙයි හදන්නේ දැන් දීපු වාර්තාව නොදී සබපාජික සමුළු කැඳවලා මේ අපි නන්නත්තර කරන්න හදන්නේ මේ රටේ බොරුවක් කරලා
ඔව් සේමසිංහ අමාත්‍යතුමා
නිමා කරන්න රයිලි ක්‍රමසිංහ මහත්තුමා කීප සැරයක්ම මේ IMF වාර්තාව සම්බන්ධයෙන් මේ සභාව තුළ මතු කරා. ඒ වගේම අපි රජය හැටියට IMF වාර්තාව පබ්ලිෂ් කරපු වහාම ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න අපි එකඟතාවය පළ කරලා තියෙනවා. හැබැයි නිල වශයෙන් තාම මුදල් අමාත්‍යාංශයට IMF එකේ වාර්තාව ලබා දීලා නැහැ. එතකොට ඒ වාර්තාව ලබා දුන් වහාම අපි පාර්ලිමේන්තුවට ඒ වාර්තාව ඉදිරිපත් කරනවා ගරු නියෝජකතුමනි.
හොඳයි බොහොම ස්තුතියි. මහජන ප්‍රස්තම් පිළිගැන්වීම ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මන්ත්‍රීතුමා අමතිතුමා මහජන ප්‍රස්තම් ගරු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා රන් වික්‍රමසිංහ මහත්තයා නිමා කරන්න.
අපිට කොපි දෙකක් ලැබලා දීලා තියෙනවා මහ බැංකුවේ අධිපතිටයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට. දැන් පකිස්තානයේ වාර්තාව IMF ෆෙබ්‍රවාරි වලදී ඉඩ දීලා තියෙනවා. ඒ ඉඩ දුන්නොත් ඇති එතනින් අපිට ලබා ගන්න පුළුවන්.
හොඳයි රජයේ පැහැදිලි විස්තරයක් දුන්නා.
වෙබ්බඩ විය දාන ඉඩ දෙන්න.
අපි මහජන ප්‍රස්තම් ඉරාන් වික්‍රමරත්න මහත්තයා ඔබතුමා මහජන ප්‍රස්තම් පිළිගන්න ඕන.
තප්පරයක් දෙන්න මේ මන්ත්‍රීවරුන්ට අපි අයිති දාන්න දෙන්න අපිට.
ඔව් ඉන්දික අනුරුද්ධ මහත්තයා ඔබතුමා පටන් ගන්න.
ගරු කතානායකතුමනි කටුවැල්ලේගම තොටිල්ල ගහවත්ත අංක 244A එක දරණ ස්ථානයේ පදිංචි RP තිලකරත්න මහතාගෙන් ලැබුණු පෙස්සම මම පිළිගන්නවා.
ගරු ඉරාන් වික්‍රමරත්න මහත්තයා
ගරු කතානායකතුමනි පිළියන්දල මකුළුදුව ප්‍රියමාවත අංක 53 ඉල හැර 10 දරණ ස්ථානයේ පදිංචි WWSSN පෙරේරා මහතා සහ වෙනත් 7 දෙනෙකුගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
ගරු ගෝවින්දන් කරුණාකර මහතා
Honorable Deputy Speaker, I present the petition received from Mr. T. Shanmugalingam of Varnamadu, the Tamalagama.
Garu Mudita Priyashanti Mahatmiya.
Garu Niyojakatha Nayakathumani, Takwana Medagangoda yana lipine padinchi MG Roshan Indika Gamage Mahathagen labunu pessama mama piligannawa.
Pessam Mahajana Pessam pilibanda karaka sabhawata yomu karunu labe vachika pilithuru apekshita prashna. ප්‍රශ්නාංක 1 ගරු ගායන්ත කරුණාතිලක මහතා
අනව නියෝජ්‍ය කතානායකතුමනි
කෘෂිකර්ම අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නාංක 2 ගරු බුද්ධික පතිරණ මහතා ප්‍රශ්නාංක 3 ගරු හේෂා විතානගේ මහතා
අනව ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි
රහණ අමාත්‍යතුමා රහණ අමාත්‍යතුමා ප්‍රහණ අමාත්‍යතුමා ප්‍රශ්නාංක
මෝටරත වාහන පනතේ 122 ස්ට්‍රෝක් 122 ආ වගන්තිය සහ 7 ආ කොටස සමග කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 20/21 ඔක්තෝබර් 29 දිනදී අංක 22.52 ඇල ඉරක් 63 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය පරකරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග ප්‍රධාන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
ඇමතිතුමා ඔබතුමා අතුරු ප්‍රශ්න
ඒ උත්තරේ වෙන එකක් දුන්නා එතුමා පණ දැක්කේ
නෑ කියන්න
ශ්‍රාංක 3 අමතුමා
පළවෙනි එක නේද
ශ්‍රාංක 3
බලංගොඩ එක නේද?
ඔව් බලංගොඩ.
ඒකේ බලංගොඩ සිට ගුරුබෙරදක මැදකන්ද හෙලවත් යන මාර්ග දිනකට ක්‍රියාත්මක කරන ලබන මාර්ග ගමන් වාර සංඛ්‍යාව බලංගොඩ සිට මැදකන්ද 10යි බලංගොඩ සිට ගුරු බැවිලා 8යි බලංගොඩ සිට හෙලවත්ත දැනට ධාවනය කරන්නේ නැහැ. ඒකට හේතුව මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන නිසා කියලා දැනුම් දීලා තියෙනවා මන්තුව.
ඔව් එචර අතුරු ප්‍රශ්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අහනවා ගරු අමතුමා ලබා දීපු පිළිතුරත් එක්ක මම හිතන්නේ පිළිතුරේ සවිස්තරාත්මක සඳහන් වුණත් යම් උත්තරයක් ලැබුණා ගරු අමතුමනි මම මේ වෙලාවේ ඔබතුමාට පැහැදිලි කරන්න උත්සාහ කර ඔබතුමාගේ උත්තරය ලබා ගන්න උත්සාහ කරන මේ වෙනකොට ඔබතුමාලා CDB එකේ තියෙන සෙට් ටික භාවිතා කරමින් පෞද්ගලික අංශයට ඉන්ධන නිකුත් කරනවා කියන කාරණාවක් කරා මම දන්නේ ඒක රටපුරා ක්‍රියාත්මක වෙනවාද කියලා ඔබතුමා සඳහන් කරන්න මේකත් එක හේතුවක් කියලා තියෙනවා සමහර CTB බස් ඒ කියන්නේ කෙටි ගමන් වාර යන බස් රථ නතර කරලා අත්‍යවශ්‍ය ගමන් වාර යනවා දැන් මේ පාසල් දරුවන්ට එකපාරක් ඇත්ත මේ අනිත් පාරවල ගමන් වාර ගන්න අඩු කරනවා ඒ කියන්නේ පාසල් වෙලාවට යනවා ආයි පාසල් අරින වෙලාවට යනවා දැන් මේ ගුරු බැවිලා ගම රාවණාකන්ද මේ වගේ අති දුෂ්කර ප්‍රදේශ මම හිතන්නේ බලංගොඩ මැතිවන්න කොට්ටාසේ තියෙන අති දුෂ්කර ප්‍රදේශවල අද ගමනාන්ත රාශියක් නතර වෙලා තියෙනවා ඒක තහවුරු කරනවා මේ CDB එකේ නිලධාරීන් ගැහුවා මතින් මම ඔබතුමාගේ අහනවා මේක රටපුරාම තියෙන තත්ත්වයක් ඇමිලි පිටියේ මේක වෙනවා ඔබතුමා මේකට විකල්පයක් ගන්න මොකද පෞද්ගලික බස් රථවල තියෙන ප්‍රශ්නේ රජයේ ප්‍රශ්නයක් නමුත් CDB බස් රථ ටික ධාවනීය වෙච්ච එක ධාවන නතර කිරීම වළක්වන්න මොකද්ද ගන්න පියවර කියලා දැනගන්න කැමතියි
ගරු මන්තුමා ඔබතුමා කියපු පළවෙනි ප්‍රශ්නෙට උත්තරය එහෙම එකක් වෙන්නේ නැහැ මොකද අපි අනිවාර්යයෙන්ම පහුවදාට ළංගම බස් රථවලට ඇති වෙන්න ඉන්ධන තියාගෙන තමයි අමතර ටික තමයි පෞද්ගලික බස් රථවල සපයන්නේ අපි දෙකම ඇනවුම් කරනවා එතකොට වැඩිපුර ආවොත් විතරයි අපි පෞද්ගලික අංශයට සපයන්නේ නැත්නම් අපේ රටවල ඒවා සපයන්නේ නැහැ. නිසා ඒ නිසා ගමන් වාරයක් නතර වෙලා නැහැ. හැබැයි ඔබතුමා කියන කාරණේ යම් තාක් දුරකට ඔබතුමාලා දන්නවා ළංගමත් අපි ඉලක්ක එයාට ලබලා දීලා තියෙනවා. පවතින තත්ත්වයන් සමග අයවැයෙන් බැලුවත් අපේ මිලියන 4000ක විතර මුදලක් අඩු කරලා තියෙනවා පවතින ආර්ථික තත්ත්වෙත් එක්ක. ඒතකොට මේකත් එක්ක අනාර්ථික මාර්ග වලට ගෙවන මුදල් ප්‍රමාණය යම් මුදල් ප්‍රමාණයක් අඩු වෙලා තියෙන නිසාත් ඒ වගේම විශේෂයෙන්ම ඩිපෝ අපි ඉලක්කයක් දීලා තියෙනවා එයා ලාභ ලබන්න ඕනේ කියන කාරණේ. ඒ නිසා අපි සමහරක් වෙලාවට අත්‍යවශ්‍ය නොවන අවස්ථා වලදී ඔබතුමාගේ වගේ පාසල් ගමන් වාර රාජකාරී ගමන් වාර අන්තිම බස් රථය මේවා අපි අනිවාර්ය කරලා තියෙනවා. නමුත් අපි සුළු අවසරයක් දීලා තියෙනවා නැවත හිතලා බලන්න ආදායම ඊටාම අඩු වෙලාවේ ධාවනය කළ යුතුද නැද්ද කියන කාරණේ හොයලා බලන්න අපි අවසර දීලා තියෙනවා. ඒ නිසා ඔබතුමා කියන කාරණේ සමහරක් මාර්ග වල අර අපි නිතරම දුවනවා දැකපු අපි පුරුදු වෙලා තියෙන්නේ CTB එකේ බස් රථ උදේ ඉඳන් රෑ වෙනකන් දුවනවා දැකලා කවුරුත් නොහිටියත් එක්කෙනෙක් හිටියත් යනවා. හැමදාම මේක කරගෙන යන්න අමාරු තත්වයක් තියෙනවා. නමුත් එහෙමයි කියලා අපි දුෂ්කර මාර්ග වල ධාවනය නතර කරන්නේ නැහැ. නමුත් යම් විදියක පාලනයක් අපිට කරන්න සිද්ධ වෙනවා.
අතුරු ප්‍රශ්න දෙක. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ළංගම බස් රථ මගින් ලබා දෙන සේවාව මම හිතන්නේ ඉතිහාසයේ කවදාවත් ලාභ ලබන දැනකට ගෙන්න බෑ මේක සේවාවක්නේ. ඒක ඔබතුමා කියන විදිහට ඔය ගම්මානවල ඔබ ලබා දෙන සේවාව තුනේ ලාභයක් ලබන්න බෑ. නමුත් අපිට මා ජනතාවට ලබා දෙන සේවාවක්. ඒ නිසා ගරු අමතුමනි මම දැනගන්න කැමතියි දැන් ඔබතුමාලා තෙල් වැඩිවීම හරහා බස් රථ මිල විශාල බස් ගාස්තු විශාල වශයෙන් වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමා දක්ෂෙක් විදිහට මම දකිනවා අර ගැමුණු විජේරත්න මහත්තයම හිමින් සැරේ සාක්කුවට දාගෙන ඒක පොඩ්ඩක් මේ කලමනාකරණය කරගෙන තියෙනවා. කෙසේ හෝ මේක අපේ ඔය කියන ප්‍රදේශවල අපේ ප්‍රදේශවල අහිංසක ජනතාව තේ දැල්ලා කඩාගෙන එදා වේල හොයාගෙන මිනිස්සුන්ට තමන්ගේ දරුවා ඉස්කෝලේට යවන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මම දැනගන්න කැමතියි මේ තියෙන අර්බුදය හැම අපි දන්න මේ අර්බුදේ ඉවර වෙන්නේ නැහැ. දැන් තෙල් අර්බුදේ මෙතුමා දින කිව්වා මාස ගණන් තිස්සේ හෙට ඉවරයි අනිද්ද ඉවරයි කියලා. මොන කේහෙල්මලද හැමදාම තෙල් අපිටවත් තෙල් ටික ගන්න බෑ මන්තිල වෙච්ච වැරදින්ද අපිට ගිහිල්ලා පොලිමේ හිටියත් ඌ කියනවා ඔබතුමාලා කරන වැඩේ හින්දා. ඉතින් අපිට හැමතුමාගේ
වගේ ඩ්‍රයිවර්ලට ලේකම්ලට කියලා තෙල් ගෙන්න ගන්නත් බෑ. අපි දුක් විඳිනවා තෙල් ටික ගහන්න කියලා. ඒ නිසා ඒ කියන පට්ටපල් බරුවාගෙන ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ අහිංසක මිනිස්සුන්ට පාසල් දරුවන්ටවත් පාසල් බස් රථයකටවත් යම් කිසි සහනයක් දෙන්න වැඩසටහනක් තියෙනවද ඔබතුමා කියලා දැනගන්න කැමතියි.
කියන්නේ ඔබතුමා කියන්නේ ධාවනය කරන්න කියන එකද නැත්නම් ගාස්තුවෙන් සහනයක් දෙන්න කියන්නේ?
එහෙමයි දැන් බස් ගාස්තු වැඩි වුණාට පස්සේ ගෙවා ගන්න බැරි වෙනවනේ ඇමතුමා. ඒතර ඒ සහනය සාමාන්‍ය ජනතාවට ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ආණ්ඩුවේ නැද්ද
කියලා? අපි දැන් සිසු සැරිය ක්‍රියාත්මක කරනවා. එතකොට අපේ සිසු සැරියත් ඒකෙන් ඔබතුමා දන්නවා පර්සන්ටේජ් එක අඩුවෙන් ධාවනය කරන්නේ. එතකොට ඊගාවට බස් ගාස්තු ඔබතුමා කෝවාගේ අපි ඩීසල් වලට සාපේක්ෂව වැඩි කෙරුවා නම් ඔබතුමා කියන විදිහට විශාල ගානකින් වැඩි කරනවා. නමුත් අපි අවම ගානකින් තමයි වැඩි කරලා තියෙන්නේ. ඒ කෙසේ වෙතත් ඒ සීසන් එක ලබලා දෙන එක ඒ වගේම සිසු සැරිය ක්‍රියාත්මකයි. ඔබතුමාලත් කොහේ හරි කියනවා නම් අපි කොච්චර මේක බැලුවත් කොහේ හරි මාර්ගයක් තියෙන්න පුළුවන් අපිටත් පේන්නේ නැතුව පාසල් වෙලාවේ ධාවනය නොකරන. ඉතින් එහෙම එකක් අපිට කිව්වොත් අපි ඒක නිවැරදි කරන්නම්. හැබැයි අපි අනිවාර්යයෙන්ම උපදෙස් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම පාසල් ගමන් වාර රාජකාරී වේලාවන් සහ අවසාන ගමන් වාර අනිවාර්යයෙන්ම ලාභ හෝ පාඩු පිට ධාවනය කරන්න අවශ්‍යයි කියන කාරණේ අපිට දැනට දිය හැක්කේ මෙවැනි සහනයක් තමයි. ඊට එහා සහනයකට යෑම දැනට පුළුවන් කමක් නැහැ. නමුත් ඉදිරියේදී අපිට බලන්න පුළුවන් ඉන්ධන මිලේ වෙනසක් තිබුණොත් මොකක් හරි කරන්න
පුළුවන්.
අමතුම කැමති නම් තාම කෙටියෙන් අහන්න ප්‍රශ්න දෙකම අහුවා.
දැන් රජයෙන් අනාර්ථික මාර්ග කියලා කියන්නේ ඒ විසිසැරිය සිසුසැරිය එහෙම කියලා බිලියන 11ක් සෑම වර්ෂයකම දෙනවා. ඒතර ඒ දෙන්නේ මේ ඔබතුමා කියෝ වගේ එක්කෙනෙක් ගියත් ඒ බස් එක යන්න හින්ද තමයි එහෙම දෙන්නේ. ඒක මේ පාර ආණ්ඩුවෙන් දීලා නැද්ද? ඒක හින්දාද මෙහෙම බස් නවතින්න වෙලා තියෙන්නේ කියන එක
එක අපේ හිටපු ඇමතුම ඔබතුමා දන්නවා. හිටපු ඇමතුමා හැටියට හැම අමාත්‍යංශකින් අයවැයෙන් යම් මුදල් කප්පාදුවක් කරලා තියෙනවා. ඒක රහසක් නෙමෙයි ඔබතුමාලා දැක්කනේ. ඒක ඒ නිසා ඒ වගේම ප්‍රවාහන අමාත්‍යංශෙකුත් යම් කප්පාදුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර ඔබතුමාලා දන්නවා ළංගමට මුදල් ගෙවන්නේ භාණ්ඩාගාරෙන් මේවටනේ අනාර්ථික මාර්ගවලට තමයි ගෙවන්නේ. ඒතර කැපෙනව නම් කැපෙන්නේත් ඒකෙන්. හැබැයි ඒකට අපි විකල්ප ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. හැබැයි ඔබතුමා කිව්වාගේ අර හේෂාමන්තුමා අහපු ප්‍රශ්නෙට මේ අනාර්ථික මාර්ගවලට අපිට මුදල් කැපෙනකොට කොහෙන් හරි අපි ලාභ ලබන එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. මේක තමයි මතක. හැබැයි ඒ කියන්නේ අරව නතර කරන එක නෙමෙයි.
හොඳයි. ඔබතුමාට ස්තුතියි. ප්‍රශ්න අංක 4 ගරු චමින්ද විජේසිරි මහතා.
4 වෙනි ප්‍රශ්න අහන ගරු නියෝජක කතානායකතුමනි.
පරිසර අමාත්‍යතුමා.
ගරු නියෝජක කතානායකතුමනි චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු A1 ලංකා මිනරල්ස් ට්‍රාන්ස් ලිමිටඩ් ආයතනය විසින් දැනුම් දී ඇති පරිදි ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 85000 කලෙවි කළ දිනය පහ සඳහන් වේ. ටෙන්ඩරය ප්‍රසිද්ධ කළ දිනය 2026/6/13, විවෘත කළ දිනය 2026/7/28, අලෙවි කළ දිනය ප්‍රදානය කර දිනය 2026/10/28. ඒකේ පිළිතුර 2 එම ඛනිජ වැලි මිලදී ගැනීම සඳහා ඇඳුම් කරලාද එක් සමාගම් නම ලිපිණය හා ඉදිරිපත් කරන ලද මිල වෙන්වෙන් වශයෙන් පහ සඳහන් පරිදි වන බව ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතන විසින් දැනුම් දී ඇත. රක්ෂානා ඉම්පෝර්ට් ඇන් එක්ස්පෝර්ට් ප්‍රයිවේට් ලිමිටඩ් අංක 181 මෝදර වීදිය කොළඹ 15 ඇමරිකන් ඩොලර් 165.2, ඔස්මෝසිස් ප්‍රයිවේට් ලිමිටඩ් අංක 107.22 බලගල පාර හැඳල වත්තල ඇමරිකන් ඩොලර් 163, ඕඑස්සී මැනේජ්මන්ට් ප්‍රයිවේට් ලිමිටඩ් අංක 107.22 බලගල පාර හැඳල වත්තල ඇමරිකන් ඩොලර් 146, සෙරන්ඩිප් ලොජිස්ටික් වර්ල්ඩ් වයිඩ් ප්‍රයිවේට් ලිමිටඩ් අංක 51 ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශ කොළඹ 7 ඇමරිකන් ඩොලර් 136.5. ඊට පිළිතුර 3 ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතන විසින් වාර්තා කර ඇති පරිදි ටෙන්ඩර් කරන ලද මුළු කංජ වැලි ඉල්මනයිට් වරන් මෙට්‍රික් ටොන් 85000ක ප්‍රමාණය ප්‍රදානය කරන ලද්දේ ඕඑස්සී මැනේජ්මන්ට් ප්‍රයිවේට් ලිමිටඩ් ආයතනය වන අතර ඔවුන්ගේ විස්තර පහත පරිදි වේ. ඕඑස්සී මැනේජ්මන්ට් ප්‍රයිවේට් ලිමිටඩ් අංක 107.22 බලගල පාර හැඳල වත්තල. මෙම සමාගම ඉදිරිපත් කරන ලද මිල ගන්න ඇමරිකන් ඩොලර් 186.46ක් වුවත් පසුව ටෙන්ඩර් කමිටු විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරු එම මිල ඇමරිකන් ඩොලර් 147 දක්වා වැඩි කර ඇත. පිළිතුර 4 ටෙන්ඩරේ ප්‍රදානය කිරීමේදී ලැබුණු මිල ගණන් ලංසු ඇගයීම් කමිටුව විසින් ලබා දෙන නිර්දේශ සලකා බලා අමාත්‍ය මණ්ඩල පත් කළ ටෙන්ඩර් කමිටුව CATC මගින් ඒ සම්බන්ධයෙන් ඕර්ගනික නිගමනය අමාත්‍ය මණ්ඩලයේ වෙත ලබා දී ඇති බවත් ලංසු සම්බන්ධයෙන් පැන නැගුණු කරුණු මත ප්‍රසම්පාදන අභියාචනා කමිටුව මගින්ද නිර්දේශ ලබා දී ඇති අතර මේ සියලු නිර්දේශ සැරගිල්ලටගෙන කැබිනට් මණ්ඩලයේ විසින් කණ්ජවැලි ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 85,000ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 147 බැගින් OSC මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් ලංකා මිනරල් සෑන්ස් ලිමිටඩ් විසින් වාර්තා කර ඇත. එම ටෙන්ඩරේදී ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1ක් සඳහා ඇමරිකානු ඩොලර් 165,000ක ලංසුවක් ලබා දුන් රක්ෂාන ඉම්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ලංසු අපකරය වගකීමෙන් තොර අපකරයක් බවට ටෙන්ඩර් මණ්ඩලය මගින් නිගමනය කරන ලද නිසා එම ලංසුව ප්‍රතික්ෂේප කර ඇති බවද ලංකා මිනරල් සෑන්ස් ලිමිටඩ් විසින් වාර්තා කර ඇත. එසේම ලංකා මිනරල් සෑන්ස් ලිමිටඩ් විසින් ඉදිරිපත් කර ඇති පද ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1ක් සඳහා ඇමරිකන් ඩොලර් 163ක ලංසුවක් ලබා දුන් ඔස්මොසිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 5000කට පමණක් ලංසු ඉදිරිපත් කර තිබූ බැවින් ටෙන්ඩර් නීති රීතිවලට අනුව එම ලංසුව ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා කර ඇත. සෙරන්ඩිප් ලොජිස්ටික් වර්ල්ඩ් වයිඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මුලදී ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1ක් සඳහා ඇමරිකන් ඩොලර් 130,750ක ලංසුවක් ඉදිරිපත් කිරීමෙන් පසුව එම ලංසුව අනෙකුත් ලංසුව සැසඳීමේදී තරගාරිත්වයෙන් තොර වූ නිසා ඔවුන් විසින් එම ලංසු ඉවත් කර ගන්නා ලද බවත් පසුව මෙම ආයතනයේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1කට ඇමරිකානු ඩොලර් 150කට මිලදී ගත හැකි බව ටෙන්ඩර් මණ්ඩලයට දන්වා ඇති. නමුත් ටෙන්ඩර් නීති රීතිවලට අනුව ටෙන්ඩර් මණ්ඩලය විසින් මෙම ලංසුව ප්‍රතික්ෂේප කර ඇති බවත් ලංකා මිනරල් සෑන්ස් ලිමිටඩ් විසින් වාර්තා කර ඇත. ලංකා මිනරල් සෑන්ස් ලිමිටඩ් විසින් වාර්තා කරන ලද ඉහත කරුණු අනුව එම ගනුදෙනුවේදී මූල්‍යමය අලාභයක් සිදු වී ඇති බවට නිරීක්ෂණය නොවේ. පිළිතුර පැන නොනගේ.
නියෝජක කතානායකතුමනි, ස්තුති වෙනවා. ඉතා සවිස්තර විස්තරයක් ලබා දී පිළිතුර ගරු ඇමතුමාට. ගරු ඇමතුමනි, මගේ ප්‍රශ්නේ දැන් ඔබතුමා කියන මේ ආයතන ගණනාව විශේෂයෙන්ම මේ කණිජ වැලි මිලදී ආරම් මේ අපනානේ කටු සිද්ධ කරනවා. ඒතර අප දැනගන්න ඕනේ කාරණේ තමයි මේ සියලු ආයතනයන් සඳහාම වගකිය යුතු ආයතනයේ හැටියට පරිසර අමාත්‍ය අංශයේ මේ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී පරිසර වාර්තා අගයමින් මේ කටයුතු සිද්ධ කිරීම සඳහා අවසර ලබා දෙනවා ඇති කියන කාරණේ. ඒතර මේ පරිසර අවසරය ලබා දීම සඳහා විශේෂයෙන්ම අද තියෙන චෝදනාව තමයි ඔබතුමාගේ අමාත්‍යංශයේ විශාල මුදලක් ගන්නවායි. දැන් උදාහරණයක් ගත්තොත් අපි දැක්ක මාධ්‍ය තුල තියෙනවා කුෂිකර්ම ඇමතිවරයාම කියනවා ඔබතුමාගේ අමාත්‍යංශයේ ලක්ෂ 300ක් ඉල්ලනවා, ව්‍යාපෘති අඩපණ වෙලා තිබෙනවා, ඉෂා රට බංකොලොත් වෙලා තියෙනවා. අද මේ රටේ මේ වර්තමාන තත්ත්වයට වග කියුත්තේ පරිසර අමාත්‍යංශය කියන චෝදනාව තමයි කියන්නේ. මොකද ආයෝජනය එන්නේ නැත්තේ, ආයෝජන කළ හැකි නැත්තේ. නමුත් අපිට දැනෙනවා දැන් මේ ආයතන ගණන දිගින් දිගටම මේ වැඩේ කරලා තිබෙනවා. මේ වැඩේ කිරීම සඳහා මේ කියන මුදල් දීලා ඒ අවසරයේ අරගෙන කටයුතු කරන එතකොට අපිට පේන එකක් අත්‍යවශ්‍ය කාරණා. මොකද ගරු කුෂිකර්ම ඇමතුමා කියන වගේ රටට බලදායි තියෙන කාරණා පසුපසට යනවා. ඔක්ලික ආයතන හරහා කරන සිදුවීම් ටික කරන්න යම් දායකත්වයක් දෙනවා කියන කාරණේ තමයි මේ පිළිතුරෙන් ඔබ ලැබෙන්නේ. මොකද මේ ආයතන මේක නිරන්තරයෙන් කරගෙන යනවා, හොඳට කරගෙන යනවා. හැබැයි සමහර කර්මාන්ත වෙන්නේ නැහැ. රටේ විශේෂම කිරි ප්‍රශ්නේ විසඳන්න බැරි වෙලා තියෙනවා ඔබතුමාගේ අවසර නොදීම තුල. ඒ කියන්නේ ලක්ෂ 300 නොදීම තුල. ඉතින් මොකද්ද කරු එමතුනේ මේ පරස්පර වැඩපිළිවෙල කියන කාරණේ සභාවට දන්නන්න පුළුවන්?
හොඳයි අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා මේ ඇහුව ප්‍රශ්නෙට තමයි මම පිළිතුරු ලබා දුන්නේ. මොකද මේ ආයතනයට මේ මට අලුතෙන් තමයි මේක ලැබුණේ. මේ මම ඊයේ තමයි මෙතනට ගියෙත්. ඒ ලැබුණ පිළිතුරු ලබා දුන්නේ. නමුත් ඔබතුමා කිව්ව කාරණේ, කෘෂිකර්ම මාත්‍යතුමා සඳහන් කර කාරණේ සම්බන්ධව මම ඉතාමත් පැහැදිලි පිළිතුරක් දුන්නා. පරිසර අමාත්‍යාංශයේ මේ කටයුතු වලට අවසර පත්‍රයක් නිකුත් කිරීම හෝ මුදල් අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය තමයි අනුමැතිය ලබා දෙන්නේ. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය අපිට වාර්තා කරලා තිබෙන ආකාරයට කිසිදු මේ වගේ මුදලක් අය කළත් නැහැ. අපේ අමාත්‍යංශයට හෝ ඒ ආයතනයට මේ වගේ මුදලක් ඉල්ලූ බවට පැමිණිල්ලක්වත් ලිඛිතව හෝ වාචිකවත් ඉදිරිපත් වෙලා නැහැ. මම කෘෂිකර්ම ඇමතුමත් මෙතන සම්බන්ධ වෙනවා. එතුමත් එක්ක ගිය සතියේ සාකච්ඡාවක් පැවැත්තුවා. මේ සියලුම කණ්ඩායම් ගෙනල්ලා කෘෂිකර්ම ඇමතුමා ඒ වෙලාවේ කිව්වා මෙහෙම, මගේ මතක හැටියට අක්කර 700ක වගේ ගොවිපලකට තමයි මේ වාර්තාව ඉල්ලලා තිබුණේ. ඒකෙන් 25ක වගේ ප්‍රමාණයක ගවගාලිදි වෙන බවට ඒ මධ්‍යම පරිසර අධිකාරිය තුල ලියාපදිංචි වූ ආයතන 69ක් තියෙනවා. ඒ 69 ඕනම එකකින් අරන් දෙන වார்த்தාවක් තමයි මේ ගොල්ලන්ට දෙන්න ඕනේ. ඉතින් ඒ 69 එක ඇතනයක් ඉල්ලුවා කියන එක කියන්න නමුත් අද වෙනකන් අපි දැන් මම අදත් කිව්වා තවමත් ඒ පිළිබඳව කිසිම පැමිණිල්ලක් ඒ ආයතනයෙන් ඉදිරිපත් වෙලා නැහැ. දැන් ඒ ආයතනේ අපි කැඳවනවා එහෙම මුදලක් ඉල්ලලා තියෙනවද කියලා ඒ ආයතන තහවුරු කරත් අනිවාර්යයෙන්ම අපිට දැනගන්න තියෙන මේ විශ්වවිද්‍යාලයක රජයේ විශ්වවිද්‍යාලයකින් ඒ වගේ මුදලක් ඉල්ලුවා කියලා එහෙමනොත් අපි ඒ අය බ්ලැක්ලිස්ට් කරනවා අසාධු ලේඛනයට ඇතුල් කරනවා මධ්‍යම පරිසර අධිකාරිය ඒ වගේ මුදල් අය කිරීමක් කරන්නේ ඉතාම සුළු මුදලක් තමයි මධ්‍යම පරිසර අධිකාරිය අය කරන්නේ.
හොඳයි දෙවැනි අතුරු ප්‍රශ්නය.
ගරුමතුමා මේමයි ඇමතිවරු දෙන්නගේ ගැටලුව සහ බොරු කීමම නෙමෙයි අදාළ වෙන්නේ. මොකද රටට දැන් තිබෙන තත්ත්වයේ බරපතල ප්‍රශ්නයක්. එතකොට මේ දියර කිරි විසඳීම සඳහා බාධාව තිබෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය. ඒ කියන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ තියෙන විශ්වකර්මතුමාගේ වගේ ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ. ඒ වගකීම ඔබතුමාට දරන්න වෙනවා. ඒ බැහැර කිරීම කරන්න වෙන්නේ නැහැ ගරුමතුමාට. මොකද මේ මධ්‍යම පරිසර අධිකාරියේ ඒ සඳහා කටයුතු කරලා තියෙන කාර්යය මොකද? ඉතා වග කියවුතු ඇමතිවරයෙක් මේ ප්‍රකාශය කරන්නේ දැන් ඉන්නවා පාර්ලිමේන්තුව තුල. එතුමා දෙවෙනි වතාවට ගතපු මාධ්‍ය සාකච්ඡාව තුලත් ගා ඔබතුමාත් ඒතු මේ සාකච්ඡාව තුල වාඩි වෙලා හිටියා ඔබතුමා නොදන්නව නෙවෙයි ඒක. අපිට තියෙන ප්‍රශ්නේ මෙහෙමයි. දැන් මේ ඩොලර් අරමුදය හරහා දරුවන්ට කිරිපිටි දෙක ගන්න විදිහක් නැහැ. හැබැයි ඒ සඳහා කරන්න යන ඔබතුමාලාගේ විකල්ප වැඩපිළිවෙලත් අසාර්ථකයි මේ කබෑදීම තුල. මේ කබෑදීම තුල ඒකෂා මේ කබෑදීමේ අවසාන ප්‍රතිඵලයේ පීඩණය වෙන්නේ මේ දුක් විඳින ජනතාව. මේ ජනතාව මහපාරේ ගහලා එළවෙන එක සාධාරණ කරන යුතු කතානාකද දැක්ක ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකුටත් ගහලා තිබුණා ගෑස් සිලින්ඩර කිදී. මේ 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 පීඩණය පිට වෙන්නේ එක පැත්තකින් ආණ්ඩු ලබා ගැනීම සහ බලය ලබා ගැනීමෙන් ආණ්ඩු ඇතුලේ තියෙන බෙදීම එක නිවැරදි කරලා රටේ ජනතාවට මේ බෙදීම පාවිච්චි කරලා රටේ ජනතාව දුක් විඳින දෙන්න එපා. දැන් විදුලි බල අමාත්‍යංශයත් ඕක කරා. බලශක්ති අරමුදේත් ඕක කරා. ඒෂා මං හිතන්නේ ආණ්ඩුවේ තිබෙන ප්‍රශ්න නිසා රටේ ජනතාව දුක් විඳිනවා. ඒෂා මේක විසඳුමක් හොයා ගන්න දෙන්න එක වෙනසක කතා කරලා කරු.
අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මේ ප්‍රශ්නේ විසඳලා තියෙන. කිය සතියේ මැමතුමත් එක්ක කරපු සාකච්ඡාවේදී එතුමා මේ මම හිතන්නේ එතුමාත් සම්බන්ධ වුණා ඒක තහවුරු කරයි කියලා මම විශ්වාස කරනවා. මේ අපේ අමාත්‍යංශය හෝ මධ්‍යම පරිසර අධිකාරිය මේ මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වූ ආයතන 69ක් තියෙනවා. එයින් ආයතනයකින් මොකද අපිට හදන්න බෑ පරිසර වාර්තා. මම සතුටු වෙනවා ඔබතුමා කිව් කාරණය සම්බන්ධව. ඔබතුමා කියනවා නම් අපිට කෙලින්ම මේ වාර්තාවක් නැතුව පරිසර වාර්තාවක් නැතුව දෙන්න කියලා අපිට මේ පාර්ලිමේන්තුව යෝජනාවක් හෝ සම්මත කරලා දෙනවා නම් මං හෙටම දෙන්න කැමතියි. මේක සත පහක්වත් අය කරන්න ඕනේ. මොකද ඔබතුමාලම තමයි ඊළඟ දවසේ කියන්නේ මේකට පරිසර වාර්තාවක් තියෙනවද කියලා. පරිසර වාර්තාව හදන්නේ අපි නෙමෙයි. පරිසර වාර්තාවක් හදන්න අපිට බෑ බලපත්‍රය දෙන ආයතනයේ විදියට. පරිසර වාර්තාවක් හදන්න ඕන ඒ ඒ ඉල්ලුම් කරුම කැමති ආයතනයකට කියලා හදවල දෙන එකක් කරන්න. අපේ ෆෝමැට් එකක් දෙන එක විතරයි කරන්න.
කුෂිකාරම අමාත්‍යතුමා
ගරු සභාපතිතුමනි ගරු අමාත්‍යතුමාගේ අවසරයේ මත මම මේකට ඊයේ තුමා මට උපාධියකුත් දුන්නා ඒ නිසා මේක පොඩ්ඩක් පැහැදිලි කරන එක හොඳයි. ගරු කතා මුලසනේ සභාපතිතුමනි අපේ අමාත්‍යංශ යටතේ තියෙන සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව යටතේ අපි කිරිවලින් ස්වයං පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මහා පරිමාණ ගොවි පොළවල් පහක් සඳහා ටෙන්ඩර් කැඳෙව්වා. එතෙන්දී සියලුම ආයෝජකයන් දේශීය ආයෝජකයන් බිලියන 2-3 වියදම් කරලා සතුන් ගෙනීම සඳහා අනුමැතිය අපි ලබා දුන්නා. මේ ව්‍යාපෘති කිරීමට කලින් පරිසර අධිකාරියේ අනුමැතියක් පරිසර වාර්තාවක් ගන්න ඕනේ. ඒක AI ඒ වාර්තා කාණ්ඩ දෙන්න දෙකක් තියෙනවා. ඒ අනුව අපි පරිසර අධිකාරියට මේ ආයෝජකයන් ගිහිල්ලා ඉල්ලලා තියෙනවා මේ වාර්තා ඉල්ලීමේදී ඒ වාර්තාව ලබා ගැනීම සඳහා ඒ ආයෝජකයෙක්ගෙන් 100,000ක් මුදල් ඉල්ලලා තිබුණා. ඒ වගේම මහවැලි අධිකාරියේ 120,000ක් මහවැලි අධිකාරියේ විතරක් මේ පරිසර වාර්තා සඳහා දැනට 370,000ක් ගෙවලා තියෙනවා. අවුරුදු 3-2 වෙලා මේ පරිසර වාර්තා ඇවිල්ලා නැහැ. මම මේක කිව්වම ගරු ඇමතිතුමාට අවස්ථාවක් දුන්නා පැහැදිලි කරන්න. අපි අමාත්‍යංශයට ගියා. අමාත්‍යංශයට ගිහිල්ලා පරිසර අධිකාරියේ සභාපතිතුමා ඇමතිතුමා ඉදිරියේ මම මේක කිව්වා. ඇමතිතුමත් සභාපතිතුමත් පිළිගත්තා වෙනත් ඒ මොකද පරිසර අධිකාරිය විසින් නම් කරලා තියෙනවා 50,000ක්. ඒගොල්ලෝ තමයි මේ සල්ලි ගන්නෙ. හැබැයි මම ඇමතිතුමාට කිව්වේ ඇමතිතුමාගේ අමාත්‍යංශය යට තියෙන නිසා මේක නිවැරදි කරන්න. ඒ නිසා ආයෝජකයන්ගෙන් එවැනි මුදල් ගන්නවා. ආයෝජකේ කරු සභාපතිතුමනි 100,000ක් පරිසර වාර්තාවක් ගන්න ඉල්ලුවොත් ලංකාවට ආයෝජකෙ එන්නේ නැහැ. ඉදම බින්කුලිය ගෙවන්න ඕනේ 100,000ක් පරිසර වාර්තාවට 100,000ක් ආයෝජකයා වැඩේ කරන්න කලින් 160,000ක් ගෙවලා. ඉතින් ඒ නිසා මේ ප්‍රායෝගික ගැටලුව තමයි මම කිව්වේ. ඇමතිතුමාගේ සම්බන්ධතාවයක් නෙවෙයි. හැබැයි ඇමතිතුමාට කවුරු හරි කෙනෙක් වැරදි විදියට කියලා එතුමා මට උපාධියක් දුන්න. හැබැයි ඊයේ එතුමා කනගාටු ප්‍රකාශ කරා කැබිනට් එකේදී මම කියපු දේ නෙවෙයි ඒක සිද්ධ වුණේ කියලා. ඒ නිසා මේක ඇමතිතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඇමතිතුමා පරිසර අධිකාරිය මේ කරන දේ පිළිබඳව එතුමා නිවැරදි කරන්න අපිට පොරොන්දු වුණා. මම එතුමාගෙන් ඉල්ලන්නේ මේ ආයෝජකයන්ට කඩිනමින් සාධාරණ මුදලක් අය කරලා කඩිනමින් මේ පරිසර වාර්තා ලබා දෙන්න කියන එක තමයි කරුවා මාත්.
ස්තුති ඔබතුමාට. ප්‍රශ්න අංක 5 ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා. අමාත්‍යතුමා අවසන් කරන්න කැටින්. මහින්ද අමරේ
කතානායකතුමනි, තමත් පැහැදිලි මේ ඔබද මේ පරිසර වාර්තා සම්බන්ධව උසාවි ගිහිල්ලා තියෙන අවස්ථා ගණනාවකදී. දැන් මේ කාරණය සම්බන්ධව නිවැරදි පරිසර වාර්තාවක් නොලැබුණොත්, ඒ කියන්නේ අයි එකක් හරි ඊයි එකක් හරි කළ යුතු වෙනවා. දැන් ඒ කරන්න අපේ රාජ්‍ය ආයතනයකට අවසරයක් නැහැ. දැන්ට ඒකට රාජ්‍ය ආයතනයකට අපේ අමාත්‍යාංශයට අවසරයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ ඉල්ලුම් පත්‍රය අපි ආයෝජකයාට දෙන්නේ. ආයෝජකයා මේක අර ලියාපදිංචි වෙච්ච ඕනම ආයතනයක්. උඟක් ඒ අය ගිහිල්ලා තිබුණේ විශ්වවිද්‍යාලවලට. මේ රජයේ විශ්වවිද්‍යාලවලින් තමයි ඒගොල්ලෝ ඉල්ලීම් කරලා තිබුණේ. ඒ අය තමයි මේ විවිධ මිල ගණන් දීලා තියෙන්නේ. ඉතින් ඒවයි දැන් මම කියන්නේ දැන්ටමත් තවමත් ඇමතිතුමාටත් කිව්වේ අපිට මේ 1,300ක් ඉල්ලුවයි කියන ආයතනයෙන් අඩු ගානේ පැමිණිල්ලක් එවන්න. අපි අය අනිවාර්යෙන් බ්ලැක් ලිස්ට් කරනවා.
හොඳයි.
අපිට කිසිම රාජ්‍ය ආයතනයක මේ වැඩපිළිවෙළක් බකල් කරන්න ඕනේ නැහැ. අපිටත් ඕනේ මේ ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒ වගේම තමයි මේ පාර්ලිමේන්තුවම තමයි නැවත කියන්නේ කෝ පරිසර වාර්තාවක් අරගෙනද මේක කරේ කියලා.
එතන නිමා කරන්න ඇමතිතුමා.
සභාපතිතුමනි, මගේ එකම ප්‍රශ්නය අක්කර 100ක ගවගාලක් ඉදිකරන්න. අක්කර 100ක ආයෝජකයාට ගවගාලක් ඉදිකරගන්න අනුමැතිය ගන්න අවුරුදු 3ක් යනවනම්. ඒකට 1,300ක් ගෙවන්න වෙනවනම්. මේ නීති හදලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව. මම කියන්නේ අපේ අමතුමා මේක වෙනස් කරන්න ඕනේ අපි. ඒ කියන්නේ මම කියන්නේ අක්කර 100ක හරක් මඩුවක් හදන්න 1,300ක් ගන්නවනම් අවුරුදු 3ක් යනවනම් වාර්තා වෙන්න. මේ රටේ ආයෝජකයෙයිද? මේක හරියට නිකන් අපි මේක හදලා තියෙන නවසීලන්තයට ඕන විදියට වගේ.
මොකද
වැඩි කිරිපිට කියන්නේ මේව වෙන්නේ නැහැ. අපි කියන්නේ අපි එක්කහුව වෙලා මේව හදමු. මම කියන්නේ මේව වෙනස් කරමු එමත්තුමා.
ඔව්. ඔබතුමාගේ ප්‍රශ්නෙට දීර්ඝ පිළිතුරක් ලැබුණා.
මම ඉල්ලුවේ මේක මේ පාර්ලිමේන්තුව නිවේද කරලා නිකන් දෙන්න කියන කාර්යය නෙවෙයි. දැන් බලන්න ඔබතුමා කියනවා නිරන්තරයෙන් 1,300 ඉල්ලුවේ කවුද කියලා කියන්න කියලා.
හොඳයි.
1,300 ඉල්ලුවේ කවුද කියලා ඔබතුමා කියන්න කියලා. හැබැයි අමතුමා කියන්නේ නැහැ. මෙතන නම් අල්ලසක් නේ. මේ යන්නේ ගණදෙනුවක් පිළිබඳව. මේ පරිසරයේ බලපත්‍රය ලබා ගැනීම නෙවෙයි යන්නේ. අල්ලසක් පිළිබඳව යන්නේ. දැන් ඒ ආයතනයේ අමතුමා කියන්නේ නැත්තම් ඒ 1,300 අල්ලස
ශාන්ත බණ්ඩාර මැතිතුමා. ශාන්ත බණ්ඩාර මැතිතුමා. මේක විවාදයක් කරගන්න එපා මැතිතුමා, ඉවර කරන්න.
විජේ ශ්‍රීමන්තතුමා කිව්ව ආකාරයටත් මේ පරිසර පනතේ අඩුපාඩුවක් මේ තියෙන්නේ. ඇමතිතුමා කිව්ව විදියටත් මේක මම හදපු පනතක් නෙමෙයි.
පැහැදිලි.
දැන් මම පරිසර පනතේ සංශෝධනයක් ගේනවා. ඔබතුමාලා සහයෝගය ලබා දෙන්න ඉතාමත් කෙටි කාලයකින් අපි මේ කටයුත්ත නිම කරන්න. ඊළඟට ආයේ මෙතන පාර්ලිමේන්තුවම කියන්න එපා මේ නිවැරදි විදියට වාර්තා දුන්නේ නැහැ කියලා. අපිත් කැමති මේවා ඉතාමත් කඩනමින් සතියෙන් හරි දීලා දෙන්න. මොකද මේක පරිසර අධිකාරියේ හෝ අමාත්‍යාංශයේ නෙමෙයි ප්‍රමාද කරන්නේ ආයතන වලින්. එහෙම නැතුව අපි නිකම්ම උනත් දෙන්න කැමැත්තක් තියෙනවා මේ රජේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න.
ප්‍රශ්න අංක 5.
මම අහනගරුනේ ජවතනායක.
අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය වදනායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න අංක 6. ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතා.
මම ප්‍රශ්නේ අහනවා ගරු නියෝජ්‍ය
වදනායක. අමාත්‍යතුමා.
1,300
මොකද කියන්නේ? ඔව් සංවිධායකතුමා.
ගරු නියෝජ්‍ය වදනායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න අංක 7. ගරු නලින් බණ්ඩාර ජයමහා මහතා. ගරු නලින් මන්ත්‍රීතුමා. ප්‍රශ්න අහන්න නැද්ද?
ගරු කතානායකතුමනි, මම අහනවා. ප්‍රශ්න ගොඩයි, මේ වටේම ප්‍රශ්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න අංක 1ට පිළිතුර ඉමෙන්ති කම්මහල්ට අයත් ගොඩනැගිලි පීති පරිශ්‍රය ඔප්පු අංක 111 සින්නක්කර අයිතිය ඉදම් ප්‍රමාණය අක්කර 570යි පර්චස් 18යි. එමුණුම එකේ වැඩි විස්තර තියෙනවා. අරුක්කාලු හුණුගල් නිදිය පිහිටි ඉඩම අංක 495 දරන බදු ගිවිසුම අයිතිය බදු ඉදම් ප්‍රමාණය අක්කර 5141යි පර්චස් 10යි. එමුණුම දෙකේ විස්තර තියෙනවා. පාලවි
අංක 26 ධර්ම බදු ගිවිසුම අයිතිය බදු ඉඩම් ප්‍රමාණය අක්කර 12යි රූට් 3යි පර්චස් 30යි ඇමුණුම 3ේ විස්තර තියෙනවා සම්පූර්ණ එකතුව අක්කර 5723යි රූට් 3යි පර්චස් 58යි මේ සිමෙන්ති කම්මහල නියෝජ්‍ය කතානායක තුමනි දැන් පුත්තලම සිමෙන්ති කම්මහල වශයෙන් හඳුන්වන්නේ නැහැ ඒක දැන් ඉන්සි සිමෙන්ට් සෑම් සිටි සිමෙන්ට් ලංකා ලිමිටඩ් කියලා තමයි හඳුන්වන්නේ ප්‍රශ්නේ දෙක තරේ අරුක්කාල් හුණුගල් නිදිය පිහිටි ඉඩම තුල පහත සඳහන් පරිදි දැනට අනවසර අත්පත් කර ගැනීම සිදු වී ඇත නිවාස තනාගෙන අනවසරයෙන් පදිංචි වී සිටින ප්‍රමාණය අක්කර 15ක් පමණ අනවසරයෙන් වගා කර ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 351ක් පමණ මුළු ප්‍රමාණය අක්කර 366ක් තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුර අරුවක්කාල හුණුගල් නිදිය පිහිටි ඉඩම අංක 283.2 හා 1978.9 20 දිනෙත් අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ලංකා සිමෙන්ති සංස්ථාව වෙත පවරා ඇත. අමනුම 4 විස්තර තියෙනවා. ලංකා සිමෙන්ති සංස්ථාව විසින් මෙම ඉඩම් කොටස 56.8 23 දින අංක 495යි 95 ධර්ම බදු ගිවිසුම වයින් එවකට පැවති පුත්තලම් සිමෙන්ට් කම්පැනි ලිමිටඩ් වෙත බදු පදනම් මත ලබා දී ඇති අතර එහි වර්තමාන බදු ගැනුම් කරුවන්නේ සයාම් සිටි සිමෙන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගමයි ඉන්සි සිමෙන්ට් කියලා කියනවා. බදු කාල සීමාව තුළ ඉහත ඉඩම් කොටස අනවසරයෙන් අත්පත් කර ගැනීමට කිසිදු පුද්ගලයෙකුට අවස්ථාව ලදා නොදීමට බදු ගැනුම් කරු විසින් රගබලා ගත යුතු බව බදු ගිවිසුමේ 2G වගන්තියේ සඳහන් කර ඇත. ඒ අනුව ඉහත ඉඩම් කොටස වෙත කිසිදු අනවසර පදිංචිකරුවෙකුට ඇතුළු වීමට අවස්ථාව නොදෙන ලෙස ජෑම් සිටි සිමෙන්ට් ලංකා ලිමිටඩ් සමාගමේ පාලන අධිකාරිය දැනුවත් කරන ලෙසත් ඒ පිළිබඳව අධීක්ෂණය කරන ලෙසත් ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති වෙත දැනුම් දී ඇත. 20.9.5 දිනම මේ ඉඩම තුළට අනවසරයෙන් ඇතුළු වී කැලෑ කපා ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා විසින් 20.9.6 වෙනි දින අංක MOIB 250/14 යටතේ වනාතිවිල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. දැනට මෙම ඉඩම් කොටස තුළ අනවසරයෙන් වගා කටයුතු කරනු ලබන පුද්ගලයන්ට මෙම වගා කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙස වනාතිවිල්ල ප්‍රාදේශීය ලේකම් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා හා ප්‍රාදේශීය ලේකම් අතර සාකච්ඡා සිදුවෙමින් පවතී.
අතුරු ප්‍රශ්න
අරු කර්මාන්ත ඇමතිතුමා අපේ අලුත් කර්මාන්ත ඇමතිතුමා අද කර්මාන්ත වලට ලයිට් නැතුව ජෙනරේටර් වලට ඩීසල් නැතුව ඉන්න කාලෙක මම ඔබතුමාගෙන් අහන පළවෙනි අතුරු ප්‍රශ්නය මේ පුතලම සිමෙන්ති කර්මාන්ත ශාලාව සහ අරුවක්කාරු ඒ කැණීම් අංගණය දක්වා දුම්රිය මාර්ග පද්ධතියක් තියෙනවා එතන මේ දුම්රිය මාර්ග පද්ධතියේ කොටසක් අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ට්‍රැක් එක තියෙනවා කොටසක් තනිකරම පාවිච්චි කරන්නේ මේ කර්මාන්ත ශාලාව. එතකොට ගරු කර්මාන්ත ඇමතිතුමනි ඒ දුම්රිය මාර්ග පද්ධතිය නඩත්තුව පැත්තෙන් ගත්තම අපි දකිනවා බොහොම අබලන් තත්ත්වයේ තියෙන. එතකොට මේ දුම්රිය මාර්ග පද්ධතියේ සම්පූර්ණ කොටසම අයිති දුම්රිය දෙපාර්තමේන්තුවටද? ඒ දුම්රිය දෙපාර්තමේන්තුවට මේ මාර්ගය පාවිච්චි කරනවා වෙනුවට යම් ගෙවීමක් කරනවද? ඒ ගෙවීම් නිසියාකාරයේ ගෙවලා තියෙනවද කියලා ඔබතුමාගෙන් මම පළමු අතුරු ප්‍රශ්නයේ විදියට අහනවා. ඔබතුමා දැන් අලුත් තැමදතු
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න දැන් නම් ඒ පිළිබඳ කිසිම මට අවබෝධයක් නැහැ. එහෙනම් මට වෙන දවසක් දෙන්නේ ප්‍රශ්නෙට.
හොඳයි, දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මා හිතවත් හෙක්ටර් අප්පා මන්තුමාට දෙනවා.
ගරු අමාත්‍යතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ තියෙන විශාලම සම්පතක් මේක මම දන්නේ නැහැ. ඇයි ජාත්‍යන්තරයට ගියේ මේකේ ගන්න සියලුම ලාභේ මේක ඇයි ශ්‍රී ලංකාවේ ආයෝජකයෙක් එහෙම නැත්තම් මේක සිද්ධ කරේ නැත්තේ කියන එක ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා, විශාල කනගාටුවකුත් තියෙනවා. එතන ඔබතුමාගෙන් විශේෂයෙන්ම අහන්න සූදානම් වෙන්නේ මේ අරුවක්කාරු මේ නිධිය, මේක මම හිතන්නේ තව අවුරුදු අපිට අහන්න ලැබෙන විදිහට අවුරුදු 4000කට 5000කට ඉස්සරහට තියෙන කතාවක් තමයි කියන්නේ.
කෙටියෙන් අහන්න මන්ද.
එතකොට මේ බදු දුන්න ආකාරය දැන් සිමෙන්ති සංස්ථාව තිබිච්ච ආයතනයේ කොහොමද අතුරු බදු දුන්නේ? ඒක නිත්‍යානුකූලවද නැද්ද? ඊළඟට කොච්චර අවුරුදු ගාණක් ඉස්සරහට තව තියෙනවද මේ? ඊළඟ කාරණේ තමයි මේ නිධිය ගන්න සියලු දේවල් මේ හුණුගල් වලට කරන ගෙවීම් ටික කොයි ආකාරයෙන් සාධාරණද වර්තමානයේ ගණනයක් කරලා තියෙනවද නැත්නම් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවද අඩු වෙනවද කියන එක මේ සියලු රාජ්‍ය භාගය සම්බන්ධව අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඒ වගේම පරිසර දූෂණයට ලක් වෙලා තිබෙච්ච ප්‍රදේශයක් මේ ප්‍රදේශය, ඒක ආරක්ෂා කරන්න යම්සි පියවරවල් අරන් තියෙනවා. හැබැයි ඒවත් තාමත් එච්චර සාර්ථකයි කියලා පේන්නේ නැහැ. නිසා මේ සම්බන්ධව මේ කර්මාන්තශාලාව සම්බන්ධව ඔබතුමා ඉදිරි කාලයේදී හරි විශේෂ විස්තරයක් කරනවාද මේ ප්‍රශ්න වලට
පිළිතුරු හැටියට? අමත්තුමා,
ඔය සිමෙන්ති සංස්ථා පිළිබඳ ඔබතුමා මතු කරපු ප්‍රශ්න ටික පිළිබඳ මම දැනනම් දැනුවත් නැහැ. හැබැයි මං ඉදිරි කාලේ ඔබතුමාට මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්. ඔබතුමා තව විස්තරව මගෙන් ප්‍රශ්න ටිකක් අහනවා නම් මම ඒකටත් උත්තර දෙන්නම්. මොකද ඔබතුමා ප්‍රදේශයේ
හොඳයි
ඉන්න කෙනෙක් හැටියට මම කැමතියි ඔබතුමා මේ මතු කරන ප්‍රශ්න දැනගන්න. හැබැයි මේ සිමෙන්ති සංස්ථාව මේක මේ මැලේසියානු සමාගමකට දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන එක කියන්න කැමතියි. ඒ වෙලාවේ මම සමෘද්ධිය ඇමති හැටියට මම ඒක ඉල්ලුවා. ඒ මගේ බිඩ් එක මැලේසියානු බිඩ් එකට වඩා වැඩි සමෘද්ධියෙන් දාපු බිඩ් එක. හැබැයි අපට දුන්නේ.
හොඳයි. ප්‍රශ්න අංක 8 ගරු මොහොමඩ් මුසම්මිල් මහතා.
මම අහනකට
මහජන ආරක්ෂක අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය එක ඔව්, දෙක මේ සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය මගින් විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැත, තුන අදාළ නොවේ, දෙක එක ඔව්, මෙම සිද්ධීන් වලට අදාළව විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර අදාළ සැකකරුවන්ට විරුද්ධව නඩු පවරා ඇති අතර මහනුවර මහාධිකරණයේ නඩු අංක HC 105 ඇලේරක් 2019 යටතේ එම නඩුව මේ වන විට විභාග වෙමින් පවතී. තවද මේ සම්බන්ධයෙන් පල්ලේකලේ පොලිස් ස්ථානයේ මගින් විමර්ශන කටයුතු සිදු කර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 45 892 ඇලේරක් 18 යටතේ කරුණු වාර්තා කර ඇත. දෙක ඔව්, සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවටගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. තුන, දැනට ස්ථාපිතව ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය, ප්‍රජාව අතර අවබෝධය, ජාතින් අතර සහෝගීතාවය හා එකමුතුභාවය ගොඩනැගීම උදෙසා ක්‍රියාකාරී වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. ජාතික සංවිධානයට බාධාවක් ඇතිවන ආකාරයෙන් අන්තවාදී අදහස් ප්‍රකාශ කරන්නන් මහජනතාව අතර නොසන්සුන්තාවය වර්ධනය වන පරිදි කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට ඉඩ ඇති තැනැත්තන් සම්බන්ධව බුද්ධියංශ නිලධාරීන් යොදවා තොරතුරු එක්සත් කිරීම හා ආවේක්ෂණ රාජකාරිය සිදු කිරීම, ප්‍රදේශයන් ආවරණය වන පරිදි දිවාසා රාත්‍රී පාමුර සංචාර, යතුරුපැදි සංචාර, දිවා රාත්‍රී ජංගම සංචාර යෙදවීම හා ක්ෂණික මාර්ග බාධක ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය අවස්ථාවන්හි පොලිස් විශේෂ කාර්ය බලකාවේ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමෙන් ප්‍රදේශය තුළ නීති හා සාමය පවත්වාගෙන යාමට ක්‍රියා කරමින් තිබේ.
අතුරු ප්‍රශ්න
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ඇමතිතුමා ඔබතුමා දැන් ඉදිරිපත් කරේ මේ තාක්ෂණික වශයෙන් මේ ප්‍රශ්නෙට අදාළව ගන්න පුළුවන් පියවර. එතකොට දැන් මේකට අදාළව දැන් මෙවැනි මේක ඔබතුමා දන්නවා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙත් ප්‍රකාශ කළා තිබුණා මේ සිදුවීම සහරාන්ලට තවත් බඳවා ගන්න උත්තේජනයක් වුණා කියලා. එතකොට මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් මේ සඳහා වූ හේතු සාධක, ඒ කියන්නේ නීතිමය එකට ඒකට එකතු වුණා යට නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක හරි. හැබැයි ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වලා නැහැ කියන එක, ඒ කියන්නේ මේවට බලපාපු වෙනත් හේතු මේ වගේ සිදුවීම් වලට, ඊට පස්සේ මෙවැනි අන්තවාදී ක්‍රියා සඳහා පෙළඹීමට බලපාපු හේතු සම්බන්ධයෙන් මම හිතන්නේ මීට වඩා පුළුල් පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක පරීක්ෂණයක් කරපු නැති එක බරපතල ප්‍රශ්නයක්. ඉදිරියේදී එවැනි පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවාද?
මෙහෙමයි මේ මේ අමාත්‍යාංශය මේ අත් වශයෙන්ම ස්ථාපිත කළේ ගිය අවුරුද්දේ මේ ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශයෙන් කිසිම පරීක්ෂණයක් පවත්වලා නැහැ මොකද එතකොට පොලිසිය තිබ්බේ සම්පූර්ණයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නිසා නමුත් අත් වශයෙන්ම මේ සිද්ධිය ඇති වුණේ මුස්ලිම් ජාතිකයන් හතර දෙනෙක් විසින් සිංහල පුද්ගලයන් කීප දෙනෙකුට පහර දී තුවාල කර සිදු කර ඇති අතර එම තුවාල ලැබූ මහනුවර මැද මහනුවර ලිපිණේ පදිංචි කුමාරසිංහ යන අය ඊට දවස් 4කට පස්සේ මිය ගිහිලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ සිංහල මිනිස්සු කුපිත වෙලා මේ කරලා තින් මේක සම්පූර්ණයෙන් වැරදි. ඒ ගෙවල් සහ විලන්සල් 144කට ගිනි තියලා තියෙනවා, විනාශ කරලා තියෙනවා. ඒ වලට සියලු දේම බන්දි ලබා දීලා තියෙනවා. මෙතුමා අහපු ප්‍රශ්නේ ඊටම අදාළ ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් අත්ත වශයෙන්ම අර ඉස්සෙල් කිව්වා වගේ බුද්ධියංශය යොදවලා අපි අද වෙනකොට ඒ අන්තවාදී අදහස් ප්‍රකාශ කරන අය, ඒකට අන්තවාදී විදියට හැසිරෙන අය, ඒ අයගේ සම්පූර්ණයෙන්ම ඉතිහාසය බල්ල පසුබිම් බල්ල එයාව අත්අඩංගුවට අරගෙන සහ අදාළ අයව පුළුවන් නම් පුනරුත්ථාපනයට පවා යොමු කරලා ඒ දේවල් මේ නවත්තන්න අපි කියා කරලා තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ඊට පස්සේ අද වෙනතුරු අපිට ඒ වගේ ජාතිවාදී කෝලාහලයක් ආවේ නැත්තේ.
දෙවැනි අතුරු ප්‍රශ්නය
ගරු ඇමතුමනි, මේ සිදුවීම් වලින් පස්සේ විශේෂයෙන් පාස්කු දින ප්‍රහාර සිදුවීමෙන් පස්සෙත් මලිත් ජයතිලක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා මේ පාර්ලිමේන්තුවේ. ඒ කමිටුවේ වාර්තාවත් පදනම් කර ගනිමින් ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ මට මතක විදියට, එතකොට මහජන ආරක්ෂක ඇමති විදියට ජනාධිපතිතුමාම තමයි ඉඳ ඇත්තේ, ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාවේ කරුණු 57කින් යුත් නිර්දේශ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. එතකොට දැන් ඔබතුමා ඒ කැබිනට් පත්‍රිකාවේ යෝජනා දැන් මහජන ආරක්ෂක අමාත්‍යතුමා විදියට ඔබතුමා ක්‍රියාත්මක කළා තියෙනවද?
ඔව් අමාත්‍යතුමා.
ඔව් අනිවාර්යයෙන්ම ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් යනවා. මම පිළිගන්නවා ඒක සීල දෙයක්ම දැන්ට වෙලා නැහැ. නමුත් අත් වශයෙන්ම අපි ඒවා පියවරෙන් පියවරට එකිනෙක කරගෙන යන සමහර ඒවා ටිකක් දුෂ්කරයි කරන්න නිර්දේශ කරනවා වගේ නෙමෙයි ක්‍රියාත්මක කරන්න. නමුත් ඒ දේවල් ක්‍රියාත්මක කරමින් පවතිනවා. මට ඉතාම විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන් නුදුර අනාගතයේම ඒ සියලුම නිර්දේශ ක්‍රියාත්මක කරලා අපිට අවසන් කරන්න පුළුවන්.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 9 ගරු රෝහණ බණ්ඩාර මහතා.
මම අහනවා ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි.
ජල සම්පාදන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න අංක 14.70 වැලීරක් 20.22 පිළිතුරු සැපේම අයන්නේ එක පිරිසිදු පානීය ජලය ලබා පහසුකම් නොමැති ග්‍රාමන්දර වසම් සංඛ්‍යාව වසම් 102ක් පමණ වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමන්දර වසම් 694ක් ඇති අතර එයින් ග්‍රාමන්දර වසම් 259ක් සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය මගින් පානීය ජල පහසුකම් ලබා දී ඇත. මේට අමතරව ආරෝ සහ නැනෝ ජලපිරිපහදු යන්ත්‍ර මගින් ග්‍රාමන්දර වසම් 163ක් හා ග්‍රාමීය ප්‍රජාජල සම්පාදන මගින් ග්‍රාමන්දර වසම් 170ක් සඳහා පානීය ජල පහසුකම් ලබා දී ඇත. ග්‍රාමීය ප්‍රජාජල සම්පාදන ක්‍රම මගින් ලබා දෙන ජලය පූර්ණ පිරිපහදුවට ලක් නොකරන බැවින් මෙම ප්‍රදේශයේද නව ජල සම්පාදන ව්‍යාපෘති මගින් ආවරණය කිරීමට සැලසුම් කර ඇත. එමුණුම අංක 1 දන්වා ඇත. මේ අනුව පානීය ජල පහසුකම් ලබා දී නොමැති ග්‍රාමන්දර වසම් 102ක් පමණ වී එම පිරිසිදු පානීය ජලය පහසුකම් නොමැති ග්‍රාමන්දර වසම් සඳහා පවුල් සංඛ්‍යාව අංක 2 දක්වා ඇත. 3. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලු විසඳීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත. විදේශ ණය මත පහත සඳහන් ව්‍යාප්ති ක්‍රියාත්මක කිරීම. අංක 1 තඹුත්තේගම ජල යෝජනා ජල සම්පාදන ව්‍යාපෘතිය. අංක 2 අනුරාධපුර උතුර අධියර 1 ජල සම්පාදන ව්‍යාපෘතිය. අංක 3 අනුරාධපුර උතුර අධියර 2 ජල සම්පාදන ව්‍යාපෘතිය. අතිගරු ජනාධිපතිමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන සැමට ජලය වැඩසටහන යටතේ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. 1. අනුරාධපුර දකුණ අධියර 2 ජල සම්පාදන ව්‍යාපෘතිය. 2. පලුගස්සව ජල සම්පාදන ව්‍යාපෘතිය. 3. කණුගහවැව ජල සම්පාදන ව්‍යාපෘතිය. 4. ගල්නෑව ජල සම්පාදන ජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය. 5. තිසාවව ජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීම. 6. තුරුවිල ජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීම. 7. කලාවැව ජල සම්පාදන ක්‍රමය වැඩිදුණු කිරීමේ ව්‍යාපතිය අට තන්තිරිමලේ ජල පවිත්‍රාගාරයේ වැඩිදුණු කිරීමේ ව්‍යාපතිය නමය හබරණ ජල ව්‍යාපෘතියේ බෙදාහැරීමේ නලපද්ධතිය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය දහය මඩාටුගම ජල සම්පාදන ක්‍රමෙහි බෙදාහැරීමේ නලපද්ධතිය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය එකොළහ තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමෙහි බෙදාහැරීමේ නලපද්ධතිය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ගම සමග පිළිසඳරක් වැඩසටහන් යටතේ යෝජනා සඳහා ආරෝ ජල පෙරණ ඉදිකිරීම ඇමුණුම තුනෙහි දක්වා ඇත. ඉහත ක්‍රියාමාර්ග මගින් ආවරණය කිරීමට යොහිත ගාම්දර වසම් හතරෙහි ඇමුණුම හතරෙහි සඳහන් වී ආයන්න අදාළ නොවේ.
අතුරු ප්‍රශ්න
ගරු ඇමතුමනි මම හිතන්නේ ඔබතුමාට තමයි සම්පූර්ණ මේක උත්තර දෙන්නේ. මම කලිනුත් මේ සම්බන්ධව ප්‍රශ්න ඇහුවා. අපේ හිටපු ඇමතුමා දැන් වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. එතුමා නාම මාත්‍ර ඇමතිවරයෙක් විතරයි කියලා කියනවා. ඒ නිසා මේක ඔබතුමා නැවතාරයක් මම දැන් වැඩ බලන ඇමතුමා නෙමෙයි. මම හිතන්නේ කැබිනට් ඇමතුමා වෙන්න ඇති. ඔබතුමා රාජ්‍ය ඇමතුමා. ඒ නිසා ඔබතුමාගෙන් මම අහනවා මම කනදරාව වැවේ දැන් අද ඔබතුමාලා විවෘත කරන්න ලැහත් දාගෙන ඉන්නවා ජල ව්‍යාපෘති. මම හිතන්නේ එතන ගොවි මහතු මේ වෙනකොට ගිහිල්ලා විශාල උද්ඝෝෂණයකට දැහැත් කියලා ඉන්නවා. සංදේශයක් බාර දෙන්න සූදානම් ඉන්නවා. කවුරුවක්වත් මේ මොහොතේ බාර ගන්න සූදානම්වත් නැති තත්ත්වයක් තියෙනවා. අපි කියන්නේ මේ ව්‍යාපෘති ආරම්භ කරනකොටම අපේ ආණ්ඩුව මොහොතේ මේ අපේ යහපාලන රජ වෙලාවේ අපි කනදරාව වැවට ජලය ගේන්න ඒරුවව මොරගහ කන්දෙන් ඒරුවව හරහා මොරගහ කන්දර ජලය ගේන්න අපි වැඩ පිළිලක් එක්ක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න තමයි සූදානම් වෙලා තිබුණේ. හැබැයි දැන් ජල ව්‍යාපෘතියේ වැඩ විතරක් අවසන් කරලා ඒ ඒරු වැලේ වැට් ටික තාම සිද්ධ වෙන්නේ නැතුව මුතුරු වැලේ වැට් ටික වැඩ සිද්ධ වෙන්නේ නැතුව ගිනාපෙක නිසා දැන් අද කනදරාව වැවේ සම්පූර්ණ ජලය මේ කන්නට වැඩ කරගන්නවත් ප්‍රමාණයක් නැහැ. එතකොට අද ඔබතුමාලා දාගෙන හිටපු විදියට මේ ජල ව්‍යාපෘති විවෘත කරා නම් එක පැත්තකින් රට අටුව කඩලා පුටුව හැදුවා වගේ තමයි වෙන්නේ. ගොවිතැන් කරගන්නවත් ජලය නැති වෙනවා මේ පැත්තෙන්. අනිත් පැත්තෙන් මේ වතුරගත් පානීය ජල අවශ්‍යතාවයත් දිගටම දීගෙන යන්න පුළුවන් තත්ත්වයට වැවේ නැහැ තත්ත්වේ. ඒ නිසා ඔබතුමාලා මේ ව්‍යාපෘති අද විවෘත කරනවාද? එහෙම නැත්නම් වැයි අර කලින් යෝජනා තිබිච්ච ඇලවල් ටික ක්‍රියාත්මක කරනකම් මේ මොකද්ද කරන්නේ? මේ ගොවියන්ට මේ යලකන්නේ වැඩ කරගන්න අවශ්‍ය කරන ජලය සැපයීමට සහ මේක ආරම්භ කරලා පානීය ජල අඛණ්ඩව පවත්වාගෙන යන්න වැඩ පිළිලක් තියෙනවද?
ඔව් අමාත්‍යතුමා.
බණ්ඩාර මන්ත්‍රීතුමා, ඇත්තරම අපේ රටක් හැටියට නිදහස ලැබිලා වුරුදු 74ක් යනකලුත් අපිට ප්‍රශ්නයක් තිබුණා. රටේ ජලය ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ කෘෂිකාර්මික කටයුතු වලද පානීය ජලය සඳහාද කියලා. අද අපි මේ වෙනකොට තීන්දුවක් අරන් තියෙනවා. වාරිමාර්ග අමාත්‍යාංශය සහ පානීය ජල අමාත්‍යාංශයේ සියලු ඇමතිවරු, සියලු රාජ්‍ය ඇමතිවරු, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සියලු දෙනා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. පානීය ජලය සුවිශේෂී කටයුත්තක් හැටියට සලකලා පානීය ජලය සඳහා මූලිකත්වය දෙනවා කියලා. ඒ අනුව ඔබ තමුන්නාන්සේලාගේ මේ ව්‍යාපෘතිය විවෘත කිරීමේ කටයුත්ත වෙනවා. ඒ වගේම අපිට ස්ථිර ජලමාර්ග ලබා දීමේ වැඩසටහන සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා. ඒ අනුව ප්‍රදේශයේ ජනතාව විය යුතු නැහැ. ඒ අයට ස්ථිර ජලමාර්ග ලබා දීමේ ව්‍යාපෘති රට පුරාම ක්‍රියාත්මක වෙනවා. කොහොමත් පානීය ජලය සඳහා අපි ප්‍රමුඛත්වය දීමට තමයි සූදානම් කරලා තියෙන්නේ.
දෙවැනි අතුරු ප්‍රශ්නය
කොහොමද අපිට පැහැදිලි ඔබතුමාලා හැමදාම මේ පහුගිය කාල සීමාව තුළ ක්‍රියාත්මක විදිහට ගොවියට දෙන්න යන වැඩපිළිවෙල අපි තේරුම් අරගෙන තියෙනවා. ගොවියා විනාශ කිරීම එනිසා පානීය ජල අවශ්‍යතාවය වගේම කෘෂිකර්මාන්තයත් වැදගත් කියන කාරණේ ඔබතුමා මතක තියාගන්න කියන ගමන් මම විශේෂයෙන්ම අහන්න කැමති ඔබතුමා දෙවැනි අතුරු ප්‍රශ්නේ විදිහට අද අපිට දැනගන්න ලැබෙනවා විදුලිය සම්බන්ධ මිල වැඩි කිරීම 500කින් දක්වා ඉහළ දැමීමට සූදානම්ක් තියෙනවා කියලා කතාවක් යනවා. ඒ වගේම දැන් අද අපේ මහජනතාව විශාල අපහසුතාවකින් ආර්ථික දුෂ්කරතාව මැද්දේ විශාල තමන්ගේ ජීවන වෙන එකත් බරක් බවට පත් වෙලා ඉන්නේ. ඔබතුමාලගේ මොකක් හරි සූදානමක් තියෙනවද? ජල ගාස්තුවත් වැඩි කිරීමට මොන හරි උත්සාහයක් තියෙනවද?
ඔබතුමා මෙතන ප්‍රශ්න දෙකක් ඇහුවා. පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර අදාළ නොවේ. ඒක විදුලි බල ඇමතුමාගෙන් අහන්න. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර විදුලි බලය වැඩිවීමක් සිද්ධ වුණොත් රටේ අනිකුත් සියල්ලම වැඩිවීමක් සිද්ධ වුණොත් ඒකට සාපේක්ෂව අපිට යන වියදමත් එක්ක ගණනය කරලා වැඩි වෙන මුදල මොකක්ද කියලා අපි තීරණය කරනවා. තවම පානීය ජලය සඳහා මිල වැඩි කිරීම සම්බන්ධව තීන්දුවක් අරගෙන නැහැ. අවශ්‍ය වුණොත් අපි ගන්නවා. මොකද ආයතන අපිට පාඩුවට දුවන්න පුළුවන් කමක් නැහැ ජනතාවට පානීය ජලය ලබා දිය යුතු නිසා.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 10 ගරු කිංස් නෙල්සන් මහතා. ගරු කිංස් නෙල්සන් මහතා, ඔව් අමාත්‍යතුමා,
කෙටියෙන් සම්බන්ධව අනුරාධපුරේ මට වචනය දැනට තීන්දුව කරලා නැහැ වතුර දෙනවද නැද්ද කියලා. දැන් උද්ඝෝෂණය කරනවා පිරිසක්.
අපි ඇමතුමා අපි වාසුදේවන ඇමතුමාත් එක්ක අපි සාකච්ඡා කරලා මේක ටිකක් ප්‍රමාද කරන්න අවශ්‍යයි. මොකද ඒ ගොවියන්ගේ උද්ඝෝෂණයක් යනවා. ඒ නිසා ඔබතුමාලා මේ පිළිබඳව සාකච්ඡා කරනකම් ඒක නවත්තන්න කියලා මම ඉල්ලා සිටිනවා.
හොඳයි. බොහොම ස්තුතියි. දෙවන වටේ ප්‍රශ්න අංක 2 ගරු බුද්ධික පතිරණ මහතා. අහනවද?
මම අහනවා.
වනජීවී හා වන සම්පත් අමාත්‍යතුමා සභාගත කරන්න.
සභාගත කරන්න.
ප්‍රශ්න අංක 10 ගරු කින්ස් නෙල්සන් මහතා.
මම අහනවා කතා නැතුනේ.
සභාගත කරන අමාත්‍යතුමා. සභාගත කරනවද?
සභාගත කරන ගරු කතා නැහැ.
හොඳයි.